අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝන් දුවේ පුතේ පුංචි ඔයාලගේ රේඩියෝ පාසල රුහුණු ගුරු ගෙදරින් අදත් අපි ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ 11 ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයයේ තවත් එක් පාඩමක් වෙන බහුමාධ්‍ය තාක්ෂණයේ යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය යන පාඩමේ පළමු වැඩසටහන සමගයි. අද මේ සාකච්ඡාවට එකතු වෙන මම ගාලංකාගම මහාවිද්‍යාලයේ තාරකා ලියනගේ ගුරුතුමිය. ඒ වගේම අද පාඩම ඉදිරිපත් කිරීමට මා සමග සම්බන්ධ වෙනවා එම පාසලේම ඉරේෂා වික්‍රමසිංහ ගුරුතුමිය. අපි මුලින්ම බලමු දරුවනේ වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කියලා.
වෙබ් අඩවියක් යන්න සරලවම කිව්වොත් කිසියම් දෙයක් පිළිබඳව එයට අදාළව විවිධ තොරතුරු ගොනු, ඩිජිටල් වීඩියෝ, රූප වැනි අංග රසක් එකතු කර ඒවා අන්තර්ජාලයට ආවේණික භාෂාවක් පදනම් කරගෙන ලියා සකස් කරනු ලබන දත්ත සමුදායක් කියලා දක්වන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මෙම වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ ඉතිහාසය ගැන. ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස සැලකෙන NextCube යන උපකරණය ලොවට ප්‍රථමයෙන්ම නිර්මාණය කරන්නේ ටිම් බර්නර්ඩ්ස්-ලී නැමැති විද්‍යාඥයා විසින්. ඉතින් 1990 දී පළමු වරට නිෂ්පාදනය වුණු මෙම උපකරණය මගින් තමයි World Wide Web වෙත පළමු වෙබ් අඩවි නිර්මාණය සිදු වුණේ. දැන් අපි වෙබ් අඩවියක ඉතිහාසය ගැන ටිකක් විස්තර කළ නිසා ඊළඟට අපි බලමු වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා මතුවන අවශ්‍යතා මොනවද කියලා.
ඔව් දුවේ පුතේ, වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට විවිධ අවශ්‍යතා අපිට මතුවෙන්න පුළුවන්. මේ අවශ්‍යතා අපි විවිධ විදියට වර්ග කරනවා. අපි දැන් ඒව ගැන තමයි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට තොරතුරු සංනිවේදනය කරන වෙබ් අඩවි අපි නිර්මාණය කරනවා. එතකොට මෙවැනි වෙබ් අඩවි වලින් අපිට පුළුවන් අපිට අවශ්‍ය අධ්‍යාපනික, එහෙම නැත්නම් සෞඛ්‍ය ආදී වශයෙන් විවිධ තොරතුරු මේ වෙබ් අඩවි වලින් ලබා ගන්න. අන්නේ තොරතුරු සංනිවේදනයේ උදෙසා තමයි මේ වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් විදියට අපි කියනවා නම් www.surgery.lk මේ වෙබ් අඩවිය හරහා අපිට පුළුවන් සෞඛ්‍යමය තොරතුරු ලබා ගන්න.
වෙබ් අඩවි නිර්මාණය සඳහා අවශ්‍ය වන තවත් අවශ්‍යතාවයක් ලෙස වෙළඳාම නැත්නම් e-commerce යන්න දක්වන්න පුළුවන්. අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙබ් අඩවි මේ යටතට අයත් වෙනවා. ඉතින් උදාහරණ විදියට අපිට දක්වන්න පුළුවන් www.amazon.com, www.logo.lk වැනි වෙබ් අඩවි.
ඊළඟ අවශ්‍යතාවය තමයි විනෝදාස්වාදය. ඔයාලා හැමෝම කැමතිනේ සින්දු අහන්න, චිත්‍රපටි බලන්න, ටෙලි නාට්‍ය බලන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් සඳහාම නිපදවන ලද වෙබ් අඩවි තියෙනවා. මේ වෙබ් අඩවි වලින් ඔයාලට පුළුවන් විනෝද ක්‍රීඩාවලිය දෙන්න පුළුවන්, ගුවන් විදුලියට සවන් දෙන්න පුළුවන්, ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ භාගත කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට නිපදවන වෙබ් අඩවි වලට උදාහරණ තමයි www.netflix.com. ඒ වගේම තමයි ඔයාලා හැමෝම දන්න www.youtube.com.
ප්‍රචාරණය නැතහොත් ඇඩ්වර්ටයිසින් යන අවශ්‍යතාවය මතද වෙබ් අඩවි නිර්මාණය සිද්ධ වෙනවා. විවිධ ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තර අන් අය වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කිරීම තමයි මෙම වෙබ් අඩවිවල මූලිකත්වය වන්නේ. උදාහරණයක් විදියට කියනවා නම් www.atcash.com, www.onclick@.net වගේ වෙබ් අඩවි දක්වන්න පුළුවන්.
අපි හැමෝම ප්‍රවෘත්ති අහනවනේ. ඉතින් මේ ප්‍රවෘත්ති අහන්නත් මේ වෙනුවෙන්ම නිපදවන වෙබ් අඩවි තියෙනවා. මේ වෙබ් අඩවි වලින් අපිට පුළුවන් සජීවීව ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. ඉතින් ලෝකයේ බොහෝ ප්‍රචලිත වෙබ් අඩවි තියෙනවා. හොඳම උදාහරණය තමයි www.bbc.co.uk. ඒ වගේම තමයි අපේ ලංකාවේ තියෙනවා www.rupawahini.lk වෙබ් අඩවිය.
ඔයාලා අතර ගොඩක්ම ජනප්‍රිය මාතෘකාවක් වන සමාජ සම්බන්ධතා ගොඩනැගීම, ඒ කියන්නේ බිල්ඩින් අප් සෝෂල් මීඩියා යන මාතෘකාව යටතේත් වෙබ් අඩවි නිර්මාණය වෙනවා. මෙහිදී අධ්‍යාපන මට්ටම, රැකියාව, රුචිකත්වය හෝ වෙනත් හේතු මත විවිධ සමාජ කණ්ඩායම් අතර සම්බන්ධතා ගොඩනැගීම සහ ඒවා පවත්වාගෙන යාමට පහසුකම් සැලැස්වීම තමයි මෙම වෙබ් අඩවිවල අරමුණ වන්නේ. උදාහරණයක් විදියට ගොඩක්ම ජනප්‍රිය www.facebook.com දක්වන්න පුළුවන්.
ඊළඟ අවශ්‍යතාවය තමයි සෙවුම් අවශ්‍යතා. අපි කියනවා සර්ච් එන්ජින් කියලා. අපිට අවශ්‍ය වාක්‍යයක් වෙන්න පුළුවන්, වචනයක් වෙන්න පුළුවන්. මේ වාක්‍යයක් හෝ වචනයක් මගින් මොන හරි තොරතුරක් අපිට සොයා ගන්න ඕන නම් මෙන්න මේ පහසුකම සපයනවා, මෙන්න මේ සර්ච් එන්ජින්, එහෙම නැත්නම් සෙවුම් යන්ත්‍ර මගින්. මේ වෙනුවෙම නිපදවපු වෙබ් අඩවි තියෙනවා. උදාහරණයක් විදියට ගන්න පුළුවන් www.google.com, www.bing.com අපිට උදාහරණ විදියට ගන්න පුළුවන්.
ඒ වගේම දුවේ පුතේ විවිධ පුද්ගලයන්ගේ පුද්ගලික අවශ්‍යතා, ඒ කියන්නේ personal අරමුණු සඳහාත් වෙබ් අඩවි නිර්මාණය සිද්ධ වෙනවා. බොහෝ විට ලේඛකයන්, දේශපාලකයන් වැනි විවිධ පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් ඔවුන්ගේ තොරතුරු අන් අය වෙත සන්නිවේදනය කිරීම සඳහා මෙම වෙබ් අඩවි නිර්මාණය වෙනවා. ප්‍රධානම උදාහරණයක් විදියට ඔයාලට අපේ රටේ ජනාධිපතිතුමා පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් www.president.gov.lk යන වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්.
හොඳයි, වෙබ් අඩවියක අවශ්‍යතාවය ගැන අපි දැන් ගොඩක් විස්තර කතා කරානේ. ඊළඟට අපි ක්‍රියාකාරකමක් එක්කම මේ ගැන තවදුරටත් කතා කරමු. ඔයාලගේ ක්‍රියාකාරකම් අත්පොතේ මේ පාඩමට අදාළ පළවෙනි ක්‍රියාකාරකම තමයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. මේ ක්‍රියාකාරකමේ තියෙන්නේ ඒ හා බී තීරු ගලපන්න. ඒ තීරුවට ගැලපෙන වෙබ් අඩවිය බී තීරුවෙන් තෝරලා යා කරන්න තමයි තියෙන්නේ.
හරි, පුතාලගේ ක්‍රියාකාරකමේ වගුවේ ඒ තීරුව පැත්තේ පළවෙනියෙන්ම තියෙන්නේ තොරතුරු හා සන්නිවේදනය. ඒ කියන්නේ තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා භාවිතා කරන වෙබ් අඩවියකට උදාහරණයක්. බලමු අපි බී තීරුවේ මේ සඳහා ගැලපෙන්නේ කුමන පිළිතුරද කියලා.
බී තීරුවේ මේ සඳහා ගැලපෙන්නේ C. ඒ කියන්නේ www.surgery.lk. අපේ දරුවන්ට පුළුවන් ඒ තීරුවේ පළවෙනි එකට ගැලපෙන උත්තරේ බී තීරුවේ සී වෙත යා කරන්න.
ඒ වගේම අංක දෙක යටතේ තියෙනවා වෙළඳාම, නැත්නම් ඊ-කොමර්ස් සඳහා භාවිතා වන වෙබ් අඩවියක්.
වෙළඳාම් සඳහා භාවිතා වෙන්නේ බී තීරුවේ ඊ පිළිතුර www.amazon.com. ඔයාලට පුළුවන් ඒ තීරුවේ දෙවෙනි උදාහරණය සඳහා අදාළ පිළිතුර බී තීරුවේ ඊ වෙත යා කරන්න.
දැන් අපි බලමු විනෝදාස්වාදය, එහෙමත් නැත්නම් එන්ටර්ටේන්මන්ට් සඳහා ගැලපෙන පිළිතුරු කුමක්ද කියලා.
විනෝදාස්වාදය සඳහා බී තීරුවේ F පිළිතුර තමයි ගැලපෙන්නේ www.youtube.com. ඔයාලට පුළුවන් ඒ තීරුවේ තුන්වෙනි අවශ්‍යතාවයට බී තීරුවේ F පිළිතුර යා කරන්න.
අංක 4 මගින් දක්වනවා ප්‍රචාරණය, එහෙමත් නැත්නම් ඇඩ්වර්ටයිසින්.
ප්‍රචාරණය සඳහා අවශ්‍ය පිළිතුර තමයි www.adcash.com. ඔයාලට පුළුවන් ප්‍රචාරණ අවශ්‍යතාවය සඳහා උදාහරණයක් විදියට බී තීරුවේ B පිළිතුර යා කරන්න.
දැන් අපි බලමු ප්‍රවෘත්ති බෙදා හැරීම පිළිබඳව වඩාත් ගැළපෙන පිළිතුර කුමක්ද කියලා.
ප්‍රවෘත්ති බෙදා හැරීමේ අවශ්‍යතාවයට අදාළ වන වෙබ් අඩවියකට උදාහරණයක් තමයි B තීරුවේ G පිළිතුර www.bbc.co.uk. ඔයාලට පුළුවන් A තීරුවේ පස්වෙනි අවශ්‍යතාවයට B තීරුවේ G පිළිතුර යා කරන්න.
ඒ වගේම සමාජ සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳව මෙහි පවතින වෙබ් අඩවිය කුමක්ද? අපි බලමු කුමක්ද කියලා.
සමාජ සම්බන්ධතා ගොඩනගන්න B තීරුවේ H පිළිතුර තමයි ගැලපෙන්නේ www.facebook.com. ඔයාලට පුළුවන් A තීරුවේ 6 වෙනි අවශ්‍යතාවයට B තීරුවේ H පිළිතුර යා කරන්න.
ඊළඟට අපි බලමු සෙවුම් අවශ්‍යතා. එහෙමත් නැත්නම් සර්ච් එන්ජින් එකකට වඩාත්ම ගැලපෙන උදාහරණයක් දැක්වෙන්නේ කුමන පිළිතුරේද කියලා.
සෙවුම් අවශ්‍යතා සඳහා B තීරුවේ D පිළිතුර තමයි ගැලපෙන්නේ www.bing.com. සෙවුම් අවශ්‍යතා සඳහා අදාළ වෙන වෙබ් අඩවියට උදාහරණයක් තමයි www.bing.com.
ඊළඟට අපි බලමු පෞද්ගලික අවශ්‍යතා සඳහා නිර්මාණය වුණු වෙබ් අඩවියක් සඳහා උදාහරණයක් මෙහි පවතින්නේ කුමන පිළිතුරේද කියලා.
පෞද්ගලික අවශ්‍යතා සඳහා නිමවුණු වෙබ් අඩවියකට උදාහරණයක් තමයි B තීරුවේ A පිළිතුර www.president.gov.lk. ඔයාලට පුළුවන් A තීරුවේ 8 වෙනි අවශ්‍යතාවයේ සඳහා B තීරුවේ පළවෙනි පිළිතුර, එහෙම නැත්නම් A පිළිතුර යා කරන්න.
එහෙනම් ගෙදර ඉඳන් අපි වහගෙන ඉන්න දුවල පුතාලා අපිත් එක්කම මේ ක්‍රියාකාරකම සම්පූර්ණ කරගන්න ඇති කියලා අපි හිතනවා.
ඔව් දුවේ පුතේ, වෙබ් අඩවියක් පරිශීලනය කරන පුද්ගලයින් ගැන තමයි අපි මේ ළඟට කතා කරන්න යන්නේ. වෙබ් අඩවියක් පරිශීලනය කරන පුද්ගලයින්, එහෙම නැත්නම් අපිත් වෙබ් අඩවි පරිශීලනය කරනවනේ, මෙන්න මේ පුද්ගලයින්ට අපි කියනවා ග්‍රාහකයන් කියලා. ඉංග්‍රීසියෙන් අපි මෙයාලට කියනවා යූසර්ස්ලා කියලා. උදාහරණයක් විදියට කියනවනම් Google වෙබ් අඩවිය භාවිතා කරන අයට අපි කියනවා Google වෙබ් අඩවි ග්‍රාහකයෝ කියලා. වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ග්‍රාහකයන්ගේ අවශ්‍යතාවයන්ට මූලික තැනක් දෙන්නම ඕන.
ඉතින් දුවේ පුතේ, වෙබ් අඩවියක් නිර්මාණයේදී මෙම ග්‍රාහකයන් පිළිබඳව අපි අවධානය යොමු කරන විට එම ග්‍රාහකයන්ගේ විවිධත්වයක් දැකගන්න පුළුවන්. මේ ආකාරයෙන් විවිධත්වයක් ඇතිවෙන්න බලපාලා තියෙන හේතු විදියට භාෂාව හා සංස්කෘතිය, ඔවුන්ගේ වයස් මට්ටම, ඊළඟට ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, ග්‍රාහකයන්ගේ ස්ත්‍රී පුරුෂ බව සහ ඔවුන්ගේ රුචිකත්වය යන සාධක බලපානවා. ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය කියලා කියන්නේ ඉලක්කගත ග්‍රාහක කණ්ඩායම් පිළිබඳව හොඳින් විමසා බලා ඔවුන් සතු සුවිශේෂී ලක්ෂණ සහ වෙනස්කම් හඳුනා ගැනීම. මේ සඳහා අපිට විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. උදාහරණ ලෙස ඉලක්කගත ග්‍රාහකයන් පිළිබඳව අධ්‍යයනයක යෙදීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි එවැනිම වූ වෙනත් වෙබ් අඩවියක් පිළිබඳව සලකා බලා එහි තියෙන දේවල් අනුව ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය සිදු කරගන්න පුළුවන්. ඉතින් මේ අපි සාකච්ඡා කළ කොටස් පිළිබඳව ඔයාලගේ ක්‍රියාකාරකම් අත්පොතේ ක්‍රියාකාරකම අංක 2 සකස් වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු.
ඔයාලගේ ක්‍රියාකාරකම් අත්පොතේ මේ පාඩමට අදාළ දෙවෙනි ක්‍රියාකාරකම තමයි දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒකේ කරන්න තියෙන්නේ A හා B තීරු යා කරන්න. මුලින්ම තියෙනවා වෙබ් අඩවියකට ප්‍රවේශ වී එය පරිශීලනය කරන පුද්ගලයින් මෙන්න මේ නමෙන් හඳුන්වයි. අපි දැන් බලමු මේ පුද්ගලයෝ කුමන නමකින්ද අපි හඳුන්වන්නේ කියලා.
මං හිතන්නේ ගුරුතුමිය, අපි මොහොතකට පෙරත් මේ පිළිබඳව දුවල පුතාලට මතක් කළා. වෙබ් අඩවියකට ප්‍රවේශ වෙලා එය පරිශීලනය කරන පුද්ගලයින් අපි හඳුන්වනවා ග්‍රාහකයා, එහෙමත් නැත්නම් යූසර් කියලා. ඒ අනුව ඒ තීරුවේ අංක 1 බී තීරුවේ සී අක්ෂරයට තමයි යාවෙන්න ඕනේ.
ඊළඟට තියෙනවා පුතේ ග්‍රාහක විවිධත්වයේ සඳහා උදාහරණයක්. අපි බලමු ග්‍රාහක විවිධත්වයේ සඳහා බී තීරුවේ දීලා තියෙන උදාහරණය මොකක්ද කියලා.
ඒ සඳහා බී තීරුවේ දක්වලා තියෙන උදාහරණය වෙන්නේ භාෂාව හා සංස්කෘතිය. ඒ අනුව ඒ තීරුවේ 2 බී තීරුවේ ඩී අක්ෂරයට සමාන වෙනවා.
ඊළඟට තියෙනවා ඉලක්කගත ග්‍රාහක කණ්ඩායම පිළිබඳ හොඳින් විමසා බලා ඔවුන් සතු සුවිශේෂී ලක්ෂණ සහ වෙනස්කම් හඳුනා ගැනීම මේ නමින් හඳුන්වයි. අපි බලමු මොකක්ද මේ නම කියලා.
අපි මොහොතකට පෙරත් මතක් කළා ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය තමයි මේ සඳහා ගැළපෙන පිළිතුර වෙන්නේ. ඒ කියන්නේ ඒ තීරුවේ අංක 3 බී තීරුවේ ඊ අක්ෂරයට යාවෙන්න ඕනේ.
හොඳයි. ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය කරන්න පුළුවන් විවිධ ක්‍රම වලින්. අපි බලමු බී තීරුවේ සඳහන් වන මෙන්න මේ ක්‍රමය ගැන.
ඉලක්කගත ග්‍රාහකයන් පිළිබඳ අධ්‍යයනයක යෙදීම තමයි මෙයට ගැළපෙන පිළිතුර වන්නේ. ඒ අනුව ඒ තීරුවේ 4 බී තීරුවේ ඩී අක්ෂරයට යාවෙන්න ඕනේ.
ඔයාලා දන්නවනේ බොහෝ වෙබ් අඩවි අපිට මාධ්‍ය තුනෙන්ම භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි. අපි බලමු ඇයි මෙහෙම මාධ්‍ය තුනෙන්ම වෙබ් අඩවි පරිශීලනය කරන්න අවස්ථාව දීලා තියෙන්නේ කියලා.
ඔව් ගුරුතුමිය, මේ ආකාරයෙන් වෙබ් අඩවියක් භාෂා තුනෙන්ම පරිශීලනය කිරීමට අවකාශය ලබා දීලා තියෙන්නේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවක ග්‍රාහකයන් ඒ තුලට ආකර්ෂණය කර ගැනීම සඳහා. ඒ අනුව ඒ තීරුවේ අංක 5 බී තීරුවේ ඒ අක්ෂරයට යාවෙන්න ඕනේ.
මේ වෙබ් අඩවි භාවිතා කරන විවිධ ග්‍රාහකයන් ඉන්නවා. සිංහල, ඉංග්‍රීසි, ඒ වගේම තමයි දමිළ. මේ වගේ විවිධ භාෂාවලින් ග්‍රාහකයන්, එහෙම නැත්නම් අපි කියන යූසර්ස්ලා වෙබ් අඩවි භාවිතා කරනවා. අපි දැන් මෙන්න මේ භාෂා විවිධත්වය, එහෙම නැත්නම් ග්‍රාහක විවිධත්වය ගැන ක්‍රියාකාරකමක් එක්කම අපේ දුවල පුතාලත් එක්ක කතා කරමු නේද?
ක්‍රියාකාරකම අංක 3 මගින් දැක්වෙන්නේ www.trc.gov.lk යන වෙබ් අඩවියේ මුල් පිටුවයි. මෙහි විවිධ කොටස් ඉංග්‍රීසි අක්ෂර යොදලා නම් කරලා තියෙනවා. පුතාලට තියෙන්නේ අපි සාකච්ඡා කරගෙන යනකොට මේ ඉංග්‍රීසි අක්ෂර වලින් දැක්වෙන්නේ කුමක්ද යන්න හිස්තැන්වල ලියා දැක්වීමයි. අපි බලමු A සිට I දක්වා තිබෙන ඉංග්‍රීසි අක්ෂර වලින් දැක්වෙන්නේ කුමක්ද කියලා. පළමුවෙන්ම අපි කතා කරමු A අක්ෂරය මගින් දැක්වෙන්නේ කුමක්ද කියලා.
A අක්ෂරය මගින් දැක්වෙන්නේ අකුරුවල ප්‍රමාණය වෙනස් කරන්න භාවිතා කරන පහසුකම.
ඒ වගේම මෙහි B අක්ෂරය මගින් දැක්වෙන්නේ සෙවුම් කොටුව. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා සර්ච් බාර් එක කියලා. මේ තුල ඔයාට වෙබ් අඩවියේ යමක් සොයන්න අවශ්‍ය නම් මේ තුල ටයිප් කරලා සර්ච් කිරීම තුලින් පහසුවෙන් සොයා ගන්න පුළුවන්.
C අක්ෂරය මගින් දැක්වෙන්නේ භාෂාව වෙනස් කිරීමේ පහසුකම. අපිට මාධ්‍ය තුනේම මේ වෙබ් අඩවිය පරිශීලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට කැමති මාධ්‍යයක් යොදාගෙන වෙබ් අඩවිය පරිශීලනය කරන්නත් පුළුවන්. ඒ පහසුකම තමයි C අක්ෂරයෙන් පෙන්නුම් කරන්නේ.
D අක්ෂරය මගින් දක්වලා තියෙන්නේ ජනප්‍රිය සමාජ වෙබ් අඩවි සඳහා අධිසන්ධාන ලබා දීම. ඒ කියන්නේ මෙහි දැක්වෙන අධිසන්ධාන නැතහොත් හයිපර්ලින්ක් මත ක්ලික් කිරීම තුළින් ඔයාලට ඒ අදාළ වෙබ් අඩවිවලට ප්‍රවිෂ්ට වීමේ පහසුකම සපයලා තියෙනවා.
E අක්ෂරයෙන් දැක්වෙන්නේ වීඩියෝ. ඒ කියන්නේ මේ වෙබ් අඩවිය සඳහාම විශේෂ වූ වීඩියෝ. එයාලා වෙනුවෙන් වෙන්වෙච්ච වීඩියෝ මෙන්න මේ ස්ථානයේ තමයි එයාලා පළ කරන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් මෙම වෙබ් අඩවිය පිළිබඳ අවශ්‍ය වීඩියෝ නරඹන්න.
මෙහි F අක්ෂරය මගින් දක්වලා තියෙන්නේ මෙම වෙබ් අඩවියට අදාළ රූප සටහන්. මේ සඳහා ඔයාට වෙබ් අඩවියට ගැළපෙන ඕනෑම පින්තූරයක් ඇතුළත් කරගන්න පුළුවන්.
G අක්ෂරයෙන් දැක්වෙන්නේ පාට. මෙන්න මේ කොටස පුළුවන් වෙබ් අඩවිය පිළිබඳ විස්තරයක්, එහෙම නැත්නම් ප්‍රවෘත්තියක්, එහෙම නැත්නම් අලුත් දෙයක් මේ වෙබ් අඩවිය පළ කරනවා නම් මෙන්න මේ කොටස ඒක පළ කරන්න පුළුවන්.
එච් අක්ෂරය මගින් දක්වලා තියෙනවා හිමිකම සහ යාවත්කාලීන කරන ලද වර්ෂය.
සංචරණ තීරුව, ඒ කියන්නේ අයි අක්ෂරය, මේකෙන් පුළුවන් අපිට වෙබ් පිටු අතර හොමාරු වෙන්න.
හරි, මම හිතනවා අපේ දුවල පුතාලා අපි මේ සාකච්ඡා කළ දේවල් එක්ක ඒ අක්ෂරයේ සිට අයි අක්ෂරය දක්වා හිස්තැන්වලට ගැලපෙන දේවල් නිවරදිව සටහන් කරගන්න ඇති කියලා.
ඕ දුවේ පුතේ, අපි අද වෙබ් අඩවි ගැන ගොඩාක් දේවල් කතා කරා. ඉතින් අපි දැන් වැඩසටහනේ අවසානයට ළඟා වෙලා ඉන්නේ. වැඩසටහන අවසන් කරන්න කලින් ඔයාලට විශේෂ පණිවිඩයක් මතක් කරන්නත් ඕන. දකුණු පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තියෙනවා වෙබ් පිටුවක්. මම වෙබ් පිටුවට පිවිසෙන විදිය කියන්නම්. spedu.sch.lk spedu.sch.lk මේ වෙබ් අඩවියට පිවිසුනාට පසුව ඔයාලට දැක ගන්න පුළුවන් ඩිජිටල් ප්ලැනට් කියලා ලින්ක් එකක්. මෙන්න මේ ඩිජිටල් ප්ලැනට් මගින් ඔයාලට පුළුවන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන අල්ටිමේට් ICT වෙබ් පිටුවට පිවිසෙන්න. මේ අල්ටිමේට් ICT මගින් ඔයාලට පුළුවන් මේ පාඩමට අදාළ තක්සේරු පත්‍රිකාවලට මාර්ගගතව, එහෙම නැත්තම් PDF එක බාගත කරගෙන ඔයාලට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් මේ පාඩමේ දෙවැනි කොටස සමගින් නැවතත් මේවැනිම වැඩසටහනකින් හමු වෙනතුරු අපේ දුවල පුතාලට සුබ දවසක්.
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.